කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන අද දින පාර්ලිමේන්තුවේ රැස්වීම අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ අංක 1 දරණ කාරක සභා කාමරයේදී පැවැත්වෙන පොදු රාජ මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකා ශාඛාව අන්තර් පාර්ලිමේන්තු සංගමය ශ්‍රී ලංකා කණ්ඩායම සහ සාක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා ශාඛාව යන සංගම්වල ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීමක් රැස්වීමට සහභාගී වන ලෙස සීලුම ගරු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමි. ලිපිලේඛන ආදී පිළිගැන්වීම ගරු ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමා.
ஒரு சபாநாயகர் அவர்களே, 2023 ஆண்டுக்கான வரையறுக்கப்பட்ட சீனர் நிறுவனத்தின் வருடாந்த அறிக்கையை சமர்ப்பிக்கின்றேன். இவ்வறிக்கை சுற்றாடல், கமத்தொழில் மற்றும் வளங்கள் நிலைமைத்தன்மையை பற்றி துறைசார் மேற்பார்வை குழுவிற்கு ஆட்டப்படுத்தப்பட வேண்டும் என சமர்ப்பிக்கின்றேன்.
கரு வித்யா தாக்ஷண அமாத்தியதுமா.
கரு கதாநாயகத்துமனி, 2024 வருஷே சதா வித்யா தாக்ஷண அமாத்தியன்ஷே வார்ஷிக වාර්ෂික කාර්යසාධන වාර්තාව ගරු විද්‍යා තාක්ෂණ අමාත්‍යතුමා වෙනුවෙන් මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විද්‍යා තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා මහා බහරකාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2024 වර්ෂය සඳහා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්ති මහතා.
Honorable Speaker, I present the petition received from Mr. A.L. Mohammed Mukhtar of number 541 upon A, upon 1, Water Supply Road, Sayanthamaruthu.
Garu Parliamentary Mantri Dharmapriya Disanayaka Mahata Pesam Dekai.
Garu Kathanayakathumani, Kurunayagala Hindagolla, Navara Nilvatta, Anka 202 Darana Sthane Padinchi, M. Rajapaksha Mahatagen Labunu Pesama, සහ කුරුණෑගල මීගොම් පාර අංක 15 ඒ දරණ ස්ථානයේ පදිංචි W.I.P. කුමාරිහා මෙනවියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පෙස්සම් 3යි.
ගරු කතානායකතුමනි, පදවි ශ්‍රීපුර අභයපුර අංක 1440 දරණ ස්ථානයේ පදිංචි M.D. පාලිත මහතාගෙන් ලැබුණු පෙත්සමත්, පදවි ශ්‍රීපුර ගල්කුළම අංක 1444 දරණ ස්ථානයේ පදිංචි B.A. සේනාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමත් සහ පදවි ශ්‍රීපුර අභයපුර අංක 1411 ඇලිරක් B දරණ ස්ථානයේ පදිංචි W. කිරිබණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නොමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා පෙත්සම් 2යි.
Honorable Speaker, I present the petition received from Mrs. L.D. Rupanandani of Egoda Kumburahena, Rambukana Morawaka, and the petition received from Mrs. U.M. Sriyakanti of number 223B, Pahala Gedarawatta, Aluwana Road, Valuwa, Morawaka. Thank you.
Garu Parliamentu Mantri Chanaka Madugoda Mahata.
Garu Kathanayakathumani, Gala Nagoda Kurupanawa Pengiri Kanathawatta yana lipine padinchi Ananda Kharasam Mahatagen labunu pessama piligannawi.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හසාරා ලියනගේ මහත්මිය පෙස්සම් 2යි.
ගරු කතානායකතුමනි, බලපිටිය ගාලුපාර අංක 175 දරණ ස්ථානයේ පදිංචි K.P. මාක්සේන මහතාගෙන් ලැබුණු පෙත්සම සහ බලපිටිය බ්‍රහ්මණවත්ත හේමානී යන ලිපියේ පදිංචි S.M.K. ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු නලින් බණ්ඩාර ජයමා මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, A1 2021 7/9 A2 තනිඳු දර්ශන කල්පගේ එපික් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලිපිනය නොම්බර 10 විද්‍යාකාර මාවත මහරගම 2021 8/9 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. දෙවනි පුජ්‍යලයා රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලූප රාමනායක තනතුර එපික් ආයතනයේ පාරිභෝගික සේවා සහායක ඉංජිනේරු ලිපිනය නොම්බර 207-52 පෙරකදෝරුවත්ත වත්තවල්පිට කිරළු ගෙදර 2021 9 මාස 28 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. ආ3 නැත පරීක්ෂණ තවම අවසන් වී නොමැති බැවින් නැත පිළිතුර එහෙත් එය වීමට හැකියාවක් ඇත. ආ4 ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 2021-07-22 දින කරන ලද පැමිණිල්ල හේතු කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් ව්‍යවහාරික විද්‍යාගාරය විසින් මෙහෙවන ලද නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ 54645 ඇලෛරක් 1 ඇලෛරක් 21 යන නඩු අංක යටතේ මේවන විටත් විභාග වෙමින් පවතී. දෙවන සැකකරු ලෙස අත්අඩංගුවට ගත් එපික් ලංකා ආයතනයේ පාරිභෝගික සේවා සහායක ඉංජිනේරු රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලූප රාමනායක යන අය විසින් ඔහුගේ අත්අකුරෙන් ස්වාධීන ප්‍රකාශයක් ලබා දෙමින් මෙකී දත්ත මැකීම තමන්ගේ ක්‍රියාකාරකමක් හේතුවෙන් සිදු වූ බවට ලිඛිතව සඳහන් කර ඇති බවත් එකී ලිඛිත සටහනේ මුල් පිටපත විමර්ශනය සඳහා ලබා දෙන බවත් ආයතනයේ මානව සම්පත් අංශයේ ප්‍රධාන විසින් ඔහුගෙන් කරුණු විමසූ අවස්ථාවේදී මෙලෙස පිළිතුරු ලබා දුන් බව මානව සම්පත් අංශයේ ප්‍රධානීගෙන් ලබාගත් ප්‍රකාශයේ සටහන් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් ව්‍යවහාරික විද්‍යාගාරය විසින් 2021-09-29 දින වැඩිදුර වාර්තාවන් මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එමෙන්ම එපික් ලංකා ආයතනයේ තාක්ෂණික සහායක කණ්ඩායම් භාර ප්‍රධාන ඉංජිනේරුවා හා තාක්ෂණික සහායක යන අයගෙන් ලබාගත් ප්‍රකාශයන්හිද මේ සම්බන්ධව ප්‍රකාශ ලබා දී ඇති බව වාර්තාව අධ්‍යයනය කිරීමේදී පෙනී යයි. මෙම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙතින් විමර්ශන සඳහා භාරයට ගන්නා ලද ඩිජිටල් උපාංග ව්‍යවහාරික විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණ නියෝග ප්‍රකාරව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් ව්‍යවහාරික විද්‍යාගාරය වෙත යොමු කර ඇත. තවද NMRA දත්ත පද්ධතිය මගින් ලබාගත් දත්ත පිටපත් මොරටු විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්යවරුන් වෙත යොමු කර වාර්තාවල් ලබා ගැනීමටද කටයුතු කර ඇත. මෙතෙක් අදාළ විශ්ලේෂණ වාර්තාවන් ලැබී නොමැති බැවින් මෙම විමර්ශනයට අදාළ විමර්ශන කටයුතු සහ විශ්ලේෂණ කටයුතු මෙතෙක් අවසන් වී නොමැත. පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, මම හිතන්නේ පසුගිය ආණ්ඩුව පැවති කාලේ මේ ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධව, ඒ වගේම අපි දන්නවා බොහොම සුප්‍රසිද්ධ ඖෂධ ජාවාරම් වංචාවන් සම්බන්ධව විශාල මහජන මතයක් ඊට විරුද්ධව ගොඩනැගිලා තිබුණා. ඒ වෙලාවේ විපක්ෂය අපිත්, ඒ වගේම ජනතා මිත්‍ර පිරුණත් මේ සම්බන්ධව කතා කරා. දැන් ඒ වෙලාවේ මේ ඖෂධ මාෆියාව ගැන කතා කරද්දී දැන් අපි දන්නවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉන්නවා, ඔහු බන්ධනාගාරගත වෙලා උට නඩු ගණනාවක් තියෙනවා. ඉතින් අපි මේ ඖෂධ මාෆියාව ගැන කතා කරද්දී මේ දත්ත මැකීම ගැනත් බරපතල චෝදනාවක් තිබුණා. ඉතින් ඒ ගැන පරීක්ෂණ පවත්වන එක ගැන වාර්තා වුණා. හැබැයි මේ සම්බන්ධව මෙතනින් එහාට කියන්නේ දැන් අවසානයේ ළඟ ඉන්න සර්කල් එකේ කට්ටිය පිළිබඳව තමයි පරීක්ෂණ දැන් ওই නම් කියවුනේ. එතනින් පිටිපස්සේ කියන්නේ මේ 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 අයව මෙහෙයවපු පුද්ගලයෝ පිළිබඳව යම් තොරතුරක් තියෙනවද? මේ ජාවාරම් සැබෑ ජාවාරම් කරුවා, ඒ කියන්නේ ළඟ ඉන්න දැන් ওই අහුණු ඩේටා එන්ටර් කරපු අය, ඔය මේ තාක්ෂණික සහාය දුන්න අය නෙමෙයි, මේ පිටිපස්සේ හිටපු මහා ජාවාරම් කරුවෝ කවුද කියන එක මේ දක්වා අඳුනගෙන තියෙනවද කියලා මම ගෞරව අමාත්‍යවරයත් ඉන්නවා, නියෝජ්‍ය අමාත්‍යවරයත් ඉන්නවා, අහනවා. විවර රත්නායක මහත්තයාට ගමන්නේ උත්තර දෙනවා නම්.
ගරු කථානායකතුමනි, ඇත්තටම මේ සම්බන්ධව මම කියපු විදිහට දැනටත් ඒ පරීක්ෂණ කටයුතු සහ නඩුව විභාගයෙන් පවතින අධිකරණේ අපි අධිකරණ පද්ධතිය ගැන විශ්වාසය තියෙනවා. අපි හිතනවා ඒ අධිකරණ ක්‍රියාවලිය තුළින් මේ සම්බන්ධ වූ වැරදිකරුවන් අනාවරණය වෙයි කියලා. ඒ වගේම අපි සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් කරපු විමර්ශන වාර්තාත් අපි අධිකරණයට ලබා දීලා තිනවා. මම හිතන්නේ ඒවත් ඒ අධිකරණයේ අදාළ තීරණය ගැනීමට උපයෝගී කරගනී කියලා බලාපොරොත්තු වෙනවා.
ගරු මාගේ දෙවන අතුරු ප්‍රශ්නය අපේ යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුන මහත්මයාට මම
ගරු අර්ථුන මහත්මයා.
Thank you, good morning, Honorable Speaker, and thank you, Mr. Danil Bandara, for letting me to speak, asking this question. Let me ask this question in Tamil. Accept my apologies for speaking in Tamil. உங்களுக்கு தெரியும் தெளிவாக என்னென்றால் NMRA என்று சொல்லப்படுகின்றது நேஷனல் மெடிக்கல் ரெகுலேட்டரி அத்தாரிட்டி என்று சொல்லப்படுகின்றது. கொழும்பிலிருந்து தெற்கிலிருந்து இயங்குகின்ற இலங்கை முழுவதுமாக மருந்துகளை கட்டுப்படுத்துகின்ற ஒரு நிறுவனம், அது பொதுமக்களுக்கு நன்றாகவே தெரியும். இந்த NMRA-னுடைய ஒரு டியூட்டி தான் வடக்கு மாகாணம் இல்லை சகல மாகாணங்களிலையும் இருக்கின்ற பார்மசி, அதாவது வந்து மருந்தகங்களுடைய லைசன்ஸ் கொடுப்பது என்பது NMRA-னுடைய டியூட்டி. அண்மைய தினங்களில் செக்டோரல் ஓவர்சைட் கமிட்டியில் கூட இது கதைக்கப்பட்டது என்னென்றால், வடக்கு மாகாணத்தில் வடக்கு மாகாணம் ஜாழ்ப்பாண மாவட்டத்தில் RDHS டாக்டர் கேதீஸ்வரன் ஆர்டிஐயில் பதில் தந்திருக்கிறார். வடக்கு மாகாணத்தில் 18 மருந்தகங்கள் 18 பார்மசிஸ் வித்தவுட் ரெஜிஸ்ட்ரேஷன் வித்தவுட் லைசன்ஸ் ஒர்க் பண்ணுவதாக ஆர்டிஐயில் அவர் தந்திருக்கிறார் எங்களுக்கு பதில். அதே நேரம் உங்களுக்கு தெரியும் வடக்கு மாகாணத்திலே பிரிகாபலின் என்ற ட்ரக் 2022 கொள்ளை கொள்ளையாக வவுனியாவுக்கு கடத்தப்பட்டு தற்போது அட்மினிஸ்ட்ரேஷனிலே இருக்கின்ற டாக்டர் மதுரகர் என்பவர்களுடைய பார்மசியில் வைத்து விற்கப்பட்டு அந்த வழக்குகள் தொடரப்பட்டு அந்த விசாரணைகள்
கரு மந்திரி துமா உபத்துமாட்ட புலுவந்தமே பிரஸ்னெட்ட
என்எம்ஆர்ஐ
மே ஒப பார்மசி கனே உத்துரு நகனீர මේ තියෙන ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ යන ප්‍රශ්නයක් මේ අහන්නේ. ඒකට රිලේටඩ් කරුණු පැහැදිලි කිරීමේදී ගරු මන්ත්‍රීතුමා අහනවා නම් වඩා හොඳයි.
හරු කතානායකතුමා, මේ NMRA එකේ මේ ඩේටාස් ටිකක් ඩිලීට් කරලා තියෙන එක කියන එක නේ මේක තියන්නේ. මේකේ තමා අරතරතුරුව තියන්නේ. ඒ නිසා තමයි මම අහන්නේ. දැන් මේ ඩිලීට් කරපු ඩේටාවල් වල යෆ්නා වල තිබ්බ ෆාමසි එක තිබ්බ සම්පූර්ණම ඩේටාස් ටික ඔක්කොම මගල ඉවරයි. ඒ නිසා තමයි මේක අහන්නේ. ඒ නිසා எனக்கு கேட்க விருப்பம் என்னென்றால், அந்த 18 பார்மசிகள் வந்து 18 பார்மசிகள் லைசன்ஸ் இல்லாமல் ஜாழ்ப்பாணத்திலே வேலை செய்வதாக சொல்லுகிறார்கள். அதிலே பிரிகாபலின் ட்ரக் கடத்தப்பட்டு மதுரகனுடைய வைத்தியர் மதுரகன் இப்போது மெடிக்கல் அட்மினிஸ்ட்ரேட்டர் அவருடைய பார்மசியில் வைத்து விற்கப்பட்டது. இரண்டாவது மல்லாகத்தில் வைத்து விற்கப்பட்ட அந்த தரவுகள் வழக்குகளாக பதியப்பட்டு அந்த வழக்குகள் மூட முடிக்கப்பட்டிருக்கிறது. 18 பார்மசி இதுவரைக்கும் தாங்கள் தங்களுக்கு தெரிய லைசன்ஸ் இல்லாமல் வேலை செய்கிறார் என்று சொல்லி இருக்கிறார்கள். அப்படி இருந்தும் அதை கட்டுப்படுத்த வேண்டிய RDHS தங்களுடைய ஒரு ஊழியர், ஏன் இன்று வரைக்கும் வடக்கு மாகாணத்தில் மட்டும் நீங்கள் ஒரு ஒரு பார்க் ஒரு அதாவது வந்து ஒரு 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 புறக்கணிப்பான நிலை ஒன்றை செய்கிறீர்கள் என்பதுதான் என்னுடைய கேள்வி. NMRA தொடர்பான ஒரு புறக்கணிப்பான நிலை, அந்த லைசன்ஸ் வழங்குவது தொடர்பான புறக்கணிப்பான நிலை மற்றும் அது தொடர்பான தகவல்கள் கூட இங்கே அளிக்கப்பட்டிருக்கிறது. இந்த கம்ப்யூட்டர்ல
அளிக்கப்பட்டிருக்கிறது. ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, අර්ජුන මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නය සාධාරණයි. මේ විදිහට ලියාපදිංචි නොවු ඖෂධ ශාලා ෆාමසි කටපුරා තියෙනවා. 2015 NMRA ඇක්ට් එක සම්මත කරේ මේවා ලියාපදිංචි කරලා මේවට යම් ප්‍රමිතියක් හදන්න. නමුත් අවුරුදු 10ක් තිස්සේ වැඩේ සිද්ධ වුණේ නැහැ. දැන් අපි මේ සියලු ඖෂධ ශාලා ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. ඒකෙදි අවුරුදු 10කට කලින් හඳුන්වා දීපු නිර්ණායක ප්‍රමාණයක් තියෙනවා. ඒ නිර්ණායක අනුව ෆාමසි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඒ අතරෙදි අපි දැන් සැලකුණු කාලයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ පවතින නීති අනුව ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඉන්ස්පෙක්ටර්ස්ලා සමහර ස්ථානවල වැටලීම් කරන්න නඩු පවරනවා. ඉතින් ඔබතුමා RTI-ගෙන් ගත්ත කරුණු හරි තව මෙහෙම ඒවා තියෙනවා. ඉතින් මම කනගාටු වෙනවා අතරම මේ අපි 2015 සම්මත කරපු නීතියක් බලාත්මක කරමින් යනකොට තමයි මීට සති කිහිපයකට කලින් විපක්ෂ නායකතුමා මේ ඉල්ලීමක් කරේ ඒක එහෙම ක්‍රියාත්මක කරන්න එපා වගේ. නමුත් එහෙම කරන්න බෑ. ඖෂධ ප්‍රමිතියෙන් ලබා දෙන්නත් ඒ ගැන වගකීම රජය දරන්නත් අනිවාර්ය වශයෙන්ම නියාමනය කළ යුතුයි. ඒ නිසා ඔබතුමාගේ මැදිහත් වීම හොඳයි. අපි ඒ කටයුතු කරගෙන යනවා. ඒ සමගින් කරුණා කරලා මම සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේක නීතිය ක්‍රියාත්මක කළ ජනතාවට සාධාරණයක් කරන පැත්තෙන් මැදිහත් වෙන්න කියන එක ලියාපදිංචි නොවු අයට අදාළ කරන ඖෂධ වේදීන් හොයාගෙන ලියාපදිංචි වෙන්න කටයුතු කරන්න කියන්නේ.
ගරු අජිත් පී පෙරරා මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගේ ගැසීමට ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ගැසීමට ගරු රවි කරුණානායක මහතා බලශක්ති අමාත්‍යතුමාගේ ගැසීමට ගරු එස් එම් මරික්කාර් මහතා නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගේ ගැසීමට ගරු චාමර සම්පත් දසනායක මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගේ ගැසීමට
ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ තුමා අහන්නේ අපේ කොල්ලුපිටිය ගෝල්ෆේස් ටෙරස්සේ ජාතික මැණික් ස්වර්ණාභරණ අධිකාරියට ගොඩනැගිල්ල අක්කිඩමක් තියනවද කියන එක. පිළිතුරව වූ කොළඹ 3 ගෝල්ෆේස් ටෙරස් අංක 25 දරන ලිපිනේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව පර්චස් 28.62 ඉඩමේ මහල් 5කින් යුත් වර්ග අඩි 24,800 ගොඩනැගිල්ලක් පවතී. ඊළඟට අහන්නේ එතුමා එම ඉඩම රේණුකා හෝල්ඩින් සමාගම විසින් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමෙන් ඇති වූ බලපෑම නිසා ඉලාබැහිීමට ලක් වී තිබෙනවද කියලා. පිළිතුර අධිකාරියේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල පිහිටි ඉඩමට යාබදව කොළඹ 3 ගෝල්ෆේස් ටෙරස් උතර ආනන්ද මාවත දරන ලිපිනේ අංක 27 27A 27B දරන ඉඩම් කොටසී රේණුකා හෝල්ඩින් සමාගමට අනුබද්ධ ගෝල්ෆේස් ප්‍රොපර්ටි ආයතනය විසින් මහල් 32කින් යුත් ඉඩමක් ගොඩනැගිල්ලක් ඉදිකරන අතරතුරදී එහි බලපෑමක් හේතුවෙන් අධිකාරියට අයත් ගොඩනැගිල්ල ඉරිතැලීම් හා ගොඩනැගිල්ලේ කොටසක් ගිලා බැසීමට ලක් වී ඇත. එහෙම ලක් වුණා කියලා 2021 වාර්තාවක් ඉදිරිපත් කළ තියෙනවා. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විසින් ඒ වාර්තාව ඇමුණුම 1-3 දක්වාම ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවේ තියෙන කරුණුවල සංක්ෂිප්ත කාරණාව තියෙන මෙන්න මෙහෙමයි. ඒ වාර්තාවෙන් කියනවා తాවකාලිකව අපි ඉන්න මූලස්ථාන ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්න කියලා නිර්දේශ කළා තියෙනවා. කොන්ත්‍රාත් ආයතනය වෙත අදාළ ගොඩනැගිල්ල පරීක්ෂා කර විස්තරාත්මක වාර්තාවක් NBRO වෙතින් ලබා දෙන ලෙස දන්වා තියෙනවා. අදාළ වාර්තාවමගින් යෝජනා කරනු ලබන ගොඩනැගිල්ල යථාවත් කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ප්‍රථම NBRO ආයතනයේ අනුමැතිය ලබා ගත යුතු බව දැනුම් දීලා තියෙනවා. ඇමුණුම 2 යටතේම වාර්තාව ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවේ ඉදිරිවිච කරුණු අනුව ගොඩනැගිල්ලේ පළඳු වීම පිළිසකර කිරීම සඳහා තීරණයක් ගැනීමට කොන්ත්‍රාත් සමාගම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ව්‍යුහාත්මක අධ්‍යයනයක් කර වාර්තාවක් ලබා දෙන්න කියලා තියෙනවා. ඇමුණුම 3 තියෙනවා. කොන්ත්‍රාත් ආයතනය පෙරිගන් ලංකා පුජ්‍යලික සමාගම විසින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත අදාළ ගොඩනැගිලි සම්බන්ධයෙන් ව්‍යුහාත්මක අධ්‍යයනයක් සිදු කර පළුදු වීම පිළිසකර කිරීම සඳහා ලබා දුන් තාක්ෂණික වාර්තාව සඳහා NBRO ආයතන විසින් ලබා දුන් අනුමැතිය 2021 10 යට සහ 2021 12 27 ඇමුණුම 4 තියෙනවා. නීතිමය අවශ්‍යතාව මත අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එම ගොඩනැගිලි සිදු හානිය යථාවත් කර ගොඩනැගිලි තවදුරටත් ප්‍රයෝජනට ගත හැකි තත්ත්වයට පත් කර ගැනීම සම්බන්ධයෙන් CCB ඉංජිනේරු කාර්යාණා පිළිබඳ මධ්‍යම ප්‍රදේශ කාර්යාංශය විසින් ලබාගත් තාක්ෂණික වාර්තාව 2024/8/2. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය තුමා අහන්නේ මේ සම්බන්ධයෙන් රේණුකා හෝල්ඩින්ග්ස් ආයතනයේ රෙහිව මණිකා ස්වර්ණාභරණ අධිකාරිය නඩු පවරා තිබේද කියන එක. නඩු පවරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් 2022/5/23 දින ඇතිව කොළඹ දිසා අධිකරණයේ අංක 1 නඩු අංක DSP 228 ඇලිරක් 20/22 පවරා තියෙනවා. නඩුකරේ 1-2 වන නඩුකරේ පළවන හා දෙවන විත්තිකරුවන් ලෙස පිළිවෙලින් රේණුකා හෝල්ඩින්ග්ස් ආයතනය සහ ගෝල්ෆේස් ප්‍රොපර්ටි ලිමිටඩ් ආයතනය නම් කර තියෙනවා. ගරු කතානායකතුමනි, අධිකාරියේ පැරණි ගොඩනැගිල්ල පරීක්ෂා කළ එම ගොඩනැගිල්ල සිදු හානිය නිර්ණය කර තක්සේරු කිරීම, එම ගොඩනැගිල්ල සිදු ඇති හානිය යථාවත් කර ගොඩනැගිල්ල තවදුරටත් ප්‍රයෝජනට ගත හැකි තත්ත්වයට පත් කළ හැකිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා 2024/1/18 දින ඇතිව ඉංජිනේරුමය කාර්යාංශයට අධිකාරිය විසින් පත්‍රයක් නිකුත් කරන ලද අතර 2024/8/2 ඒක අධිකරණයට ඉදිරිපත් කළා තියෙනවා. ඒ වාර්තාව ඒක ඇමුණුම 4 හැටියට ඉදිරිපත් කළා තියෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගරු කතානායකතුමනි, කෙටියෙන්ම කිව්වොත් මෙන්න මේ හානිය යථාවත් කිරීමට ඇස්තමේන්තු කළ තියෙන මුදල ඒ කාලේ හැටියට රුපියල් 67,75,036යි. 67,70,37,760ක් ගොඩනැගිලි වාසිය සඳහා යථාවත් කර ගැනීමට යන වියදම අගේ මත වැඩි කළ බද්ද සමග රුපියල් 1,42,22,383.738ක් තමයි ඇස්තමේන්තු කළ තියෙන්නේ. පස්සේ අපි ආණ්ඩුව ආවට පස්සේ අපි දැක්කා මේක ඒ තියෙන වාණිජමය වටිනාකමත් එක්ක ගන්නකොට ගරු කතානායකතුමනි ඒ තරම් පිළිගන්න පුළුවන් ඇස්තමේන්තුවක් නෙමෙයි. මොකද මේ කාලයත් ඉඳලා තියෙන මේ ළඟදී අභාප්‍රාප්ත වෙච්ච අපේ ලොහාන් රත්නත් ඇමතුමා එතුමා ඉන්න කාලේ තමයි මේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් 2021 CCB ආයතනයේදී අපි දැනුවත් කළා තියෙනවා ඒ කාලෙදී නැවත අපි 2025 4 11 දින තී ලිපියකින් CCB ආයතනයෙන් මේ සම්බන්ධ වාර්තාවක් ඉල්ලලා තියෙනවා. ඒ වාර්තාවේ ඇස්තමේන්තුව දක්වා ඇති ඇස්තමේන්තුව සංග්‍රහ කරන වෙන බව අධිකරණයට අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා ජනාධිපති නීතිඥ මහත්මයාගේ උපදෙස් මත නඩුවේ ඉදිරි දිනේ 2025 9 10 දිනට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතයි. තු වර්තමාන රාජ්‍යයේ පත්වන අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයකට අනුව මෙම නඩුව සමතයකට පත් කර අදාළ ගොඩනැගිල්ල රේණුකා හෝල්ඩින්ග්ස් ආයතනයට විකිණීමට සැලසුම් කර තිබේද කියලා එතුමා අහනවා. නැහැ, එහෙම තීරණයක් අපි අරගෙන නැහැ. නඩුව සමතයකට පත් කර අදාළ ගොඩනැගිල්ල රේණුකා හෝල්ඩින්ග්ස් ආයතනයට විකිණීමට කිසිදු තීරණයක් ගෙන නොමැත. නොවේසේ නම් ඒ මන්ද කියලා අහනවා. අධිකාරියේ වර්තමාන කාර්යාලයේ දැනට අපි ඉන්න කාර්යාලයේ කටයුතු කුලී පදනම් මත පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වගෙන යන්නේ ඒක මගේ මතකයේ හැටියට මිලියන 5ක් විතර මාසිකව ගෙවනවා. ඒ සඳහා සුසු ගොඩනැගිල්ල කිදි කිරීම මිලදී ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී මෙම පැරණි කාර්යාල ගොඩනැගිල්ල අලුත් වැඩියා කරන්නේද පවතින ගොඩනැගිල්ල කඩා බිඳමා නව ගොඩනැගිල්ල කිදි කරන්නේද නැතහොත් අදාළ ගොඩනැගිල්ල විකුණා නව ගොඩනැගිල්ලක් මිලදී ගන්නේද යන සම්බන්ධයෙන් විමසීමේදී මෙම දේපළ රුපියල් මිලියන 415.25කට මිලට ගැනීමට මිලට ලබා ගැනීමට රේණුකා හෝල්ඩින්ග්ස් ආයතනයෙන් ඉල්ලුමක් ලැබී ඇති බව 2025 2.5 දිනුදී අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 25.85 නමින් දැනුවත් කරන ලදී. එෙහිදී අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකා අංක 25.85ට අදාළව අධ්‍යක්ෂක මණ්ඩලය විසින් පහත විකල්ප යෝජනාවන් අනුමැතියෙන් ලබා දී තියෙනවා. රේණුකා හෝල්ඩින්ග්ස් ආයතනයෙන් යෝජනාවක් කියලා තියෙනවා. ඒක ඒගොල්ලෝ මිලියන 415කට ගන්න පුළුවන් කියලා. නමුත් අපි යෝජනා කරන්නේ ඒක නෙමෙයි. අදාළ ගොඩනැගිල්ල පිළිසකර කර කිරීම සඳහා CCB ආයතන වෙත ඉදිරිපත් කර ඇති වියදම් ඇස්තමේන්තුව පිළිගැනීම සහ අලුත් වැඩියාව කටයුතු ආරම්භ කිරීම. දෙක, පවතින ගොඩනැගිල්ල බිඳදමා අධිකාරී අවශ්‍යතාවයට ගැලපෙන පරිදි නව ගොඩනැගිල්ල කැම ස්ථාන ඉදි කිරීම. තුන, පැරණි ගොඩනැගිල්ල වැඩිම ලාංසුවට අලෙවි කර නව ගොඩනැගිල්ලක් මිලදී ගැනීම. ඒ සඳහා සුදු රජයේ ටෙන්ඩර් පටිපාටිය මගින් මිල ගණන් කැඳවීම තුලින් වැඩිම මිලට එම ගොඩනැගිල්ල අලෙවි කර අධිකාරී සඳහා නව ගොඩනැගිල්ලක් ලබා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා දී තියෙනවා. මෙම ගොඩනැගිල්ල විකිණීම සහ නව ගොඩනැගිල්ල කිදි කිරීම සම්බන්ධයෙන් යෝජනා කිරීමට පහත සාධක තියෙනවා. මේක විකුණන්න හරි නව ගොඩනැගිල්ලක් හදන්න හරි තියෙන හේතු මෙන්න මේවා. අදාළ ගොඩනැගිල්ලේ පහත මාලයේ සුළු වර්ෂාවකදී පවා වැසි ජලයට යට වෙනවා. ඒ කියන්නේ රේණුකා සමාගමේ ඉදි කිරීම නිසා අපේ දැන් තියෙන පහත මාලයේ පොඩි වැස්සකට පවා යට වෙනවා. දෙක, අදාළ ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා නොතිබීම. ප්‍රධාන මාර්ගයට මුහුණලා තියෙන ගොඩනැගිල්ලක් නෙමෙයි. තුන, ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ පහසුකම් මේකේ නැහැ. දැන් තියෙන ගොඩනැගිල්ල තියෙන අපට වාහන තුනක් විතරක් නවත්වන්න පහසුකම් විතරයි. ඒ හේතුවෙන් නව ගොඩනැගිල්ලක් තුලින් මෙම අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන් කියලා අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. නව ගොඩනැගිල්ල ලබා ගැනීමට අදාළ ඉදිරිපත් කරන ලද අංක 25.85 දරන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව හා එම තීරණය නමුනුම 7-8 හැටියට මම ඉදිරිපත් කරනවා. ඒ නිසා තාම මේ පිළිබඳ තීරණයක් අරගෙන නැහැ. මේක ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් තියෙනවා බැලූ බැලමට. දැන් මේ රේණුකා හෝටලේ බිල්ඩින් එක හදනකොට වෙච්ච ඉරිතැලීම් නිසා මෙතනින් ඉවත් වෙන්න කියලා තියෙන ගිලා බහිනවා කියලා 2021. හැබැයි අද වෙනකන් එහෙම ගිලා බැහිමක් වෙලා නැහැ. නමුත් අපේ රජයේ ආයතනකින් තක්සේරු කරලා වාර්තාවක් දුන්නට පස්සේ අවදානමක් අරගෙන එතන ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා හරි වාර්තාවක් තාම ඇවිල්ලත් නැහැ. ඒක නිසා මේ අපි කුලියට ඉන්නවා, අපේ ආයතනේ වෙනම තියෙනවා. ඒ ආයතනේ අපි විකුණන්න හරි රේණුකා හෝල්ඩින්ග්ස් එකටම දෙන්න හරි කිසිම තීරණයක් අරගෙන නැහැ. මේක පිළිබඳව යම් යම් සැකසහිත කාරණාත් ඒ කාලේ මතුවලා තියෙනවා. මේ ගනුදෙනුව කොහොමද සිද්ධ වුනේ කියලා. කොහොම වුණත් මේ බිල්ඩින් එක තාම තියෙනවා. මේ බිල්ඩින් එක තාම තියෙනවා. අපි කිසිම තීරණයක් අරගෙන නැහැ. අපි අරගත්ත තීරණ සම්බන්ධ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අපි දැන් සභාගත කළා තියෙනවා.
ගරු කතානායකතුමනි, ඇමතුමා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. ඇමතුමා දන්නවා ඒක අපිට තියෙන එකම ගොඩනැගිල්ල තමයි මණික්කා ස්වර්ණාභරණ අධිකාරියේ කොල්ලුපිටිය වටිනාක කියන තැන. හැබැයි ඒ වටිනාක කියන තැන නැති වෙන්න හේතුව තමයි ওই රේණුකායකේ බිල්ඩින් එක ගොඩනැගිල්ල ඉදිකිරීම. ඒ තුලින් තමයි වැහි කාලයට යට වෙන්නේ බිල්ලින් එක ඉරි තලන්න පටන් ගත්තේ ඔක්කොම කරේ. අපේ ගොඩනැගිල්ල තට්ටු 4යි, ඒක තට්ටු 36යි. ඒ නිසා තමයි අපේ ගොඩනැගිල්ල හදලා අවුරුදු 35යි. ඒක ඒ ගොඩනැගිල්ල දැන් තමයි පටන් ගත්තේ. ඒ නිසා තමයි අපේ ගොඩනැගිල්ලට මේ ලොකු අලහබානිය සිද්ධ වෙලා තියෙන්නේ. මිලියන 450කට කොහොමවත් ඔක කොල්ලු පිටිය දෙන්න බෑ. ඒගොල්ලෝ රේණුකායකෙන් බෝඩ් එකට ඉල්ලීමක් කරාට මිලියන මෙච්චරකට දෙන්න කියලා ඒක දෙන්න බෑ. අනිත් එක දැන් නඩුවෙන් වන්දියක් ඉල්ලලා තියෙනවනේ අපි ගරු ඇමතුමා. නඩුවේ වන්දියත් එක්ක ගන්නව නම් නඩුවේ වන්දියට වන්දියත් අරගෙන තමයි ගොඩනැගිල්ලේ වන්දිය ගන්න වෙන්නේ. මොකද නඩුවේ වන්දිය ඉස්සල්ලා ඉල්ලලා ඊට පස්සේ ගොඩනැගිල්ල විකුණනවා නම් ගොඩනැගිල්ල විකුණනවා. හැබැයි විකුණනවා නම් ඉහළම මිලකට විකුණන්න පුළුවන් තැනක් තමයි කොල්ල පිටියේ. ඔබතුමා කියන කාරණේ හරි. දැන් පාරට මූණලා නැහැ. වාහන ගහන්න බෑ. වැසි කාලයට යට වෙනවා. ඒ සියල්ල හරි. හැබැයි එහෙම දෙයක අලුත් තැනකට යනවා නම් දැන් ඉන්නේ මිලියන 5කට. දැන් තියෙන ගොඩනැගිල්ල. ඒකත් මම පිළිගන්නවා. හැබැයි ඉතින් ඒ නිසා MBRO එක කියලා තියෙනවා නම් අපිට යන්න කියලා MBRO එකෙන් උපදෙස් දීලා තියෙනවා නම් ඒ ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්න කියන එකක් තියෙනවා. හැබැයි අපි විකුණනවා නම් විකුණන්න ඕන අඩු ගානට නෙමෙයි. දැන් මට ආරංචින මන් දන්නේ නැහැ මේක හරියට පෞගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුවක් අරන් තියනවා කියලා මේක විකුණන්න රේණුකායකටම විකුණන්න තියනවා කියලා තීන්දුවක් ගත්තා කියලා. දැන් ඔබතුමා කියපු විදිහට තුන් වර්ග කීපයක් නම් කළා කියනනේ, කරුණු කීපයක් කියලා කියනවනේ, මේ විදිහට වෙන්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ කියලා. කමක් නැහැ. මගේ ප්‍රශ්නේ තමයි මේක විකුණනවා නම් වෙන ගොඩනැගිල්ලට යන්න පුළුවන් වටිනාකම තියෙන ඉඩමක් ගන්න පුළුවන්, ඉඩම අරගෙන විකුණලා හදා ගන්න පුළුවන් ගොඩනැගිල්ලකට යනවනම් වික්කර කමන්න නැත්තම් විකුණන එක කිසිම තේරුමක් නැහැ. අපිට පාඩුවක්
වෙන්නේ. ඔබතුමාගේ උපදෙස් වලට ස්තුතියි. ඔබතුමාගේ උපදෙස් මත නෙමෙයි අපිට තීරණ ගන්න වෙන්නේ අදාළ රජයේ ආයතන වල තක්සේරු කිරීම සහ අධිකරණයේ නඩු කටයුත්තක් තියෙන නිසා අධිකරණ තීරණේ මත කොහොම වුණත් අපි තනි පුජ්‍යලයේ යෝජනාවකට කිසිම රජයේ දේපලක් විකුණන්නේ නැහැ, වෙන්දේසි කරන්නේ නැහැ, මුකුත් කරන්නේ නැහැ. අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් කියන ඒවා අපි ආණ්ඩුවක් හැටියට පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි මේක කරනවා නම් විනිවිදභාවයෙන් ටෙන්ඩර් කළා අදාළ වැඩිම ඉල්ලුමට අනුව තමයි ටෙන්ඩර් කරන්නේ. ඒකත් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් එක්ක. ඒ නිසා ඔබතුමාගේ උපදෙස් වලට ගොඩක් ස්තුතියි. නමුත් ඒ උපදෙස් මත නෙමෙයි අපි තීරණ ගන්නේ අදාළ රජයේ ආයතන වල තියෙන තක්සේරු කිරීම සහ නිර්ණායකයට අනුව.
ගරු අමාත්‍ය
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මගේ උපදෙස් ඕනේ නැහැ. මගේ උපදෙස් අරන් කරන්න කියලා මම කියන්නේත් නැහැ. මොකද මගේ උපදෙස් අරන් කරලා ඉවරලා මොනව හරි වුණොත් ආයෙ මට හිරේ යන්න වෙනවනේ. නෑ මගේ උපදෙස් ගන්න ඕන ඔබතුමානේ කැබිනට් ඇමති. මං හිටියේ කැබිනට් ඇමති කෙනෙකුත් නෙමෙයි. ඔබතුමා කැබිනට් එකට දාලා ඔබතුමා කැබිනට් ඇමතිවරයා හැටියට ඔබතුමාට තීන්දුව ගන්න පුළුවන්. ඒ නිසා මගේ උපදෙස් ඕනේ නෑ. නමුත් මම කියන්නේ රේණුකායකෙන් මේ කරපු පාඩුව නිසා තමයි මේ රජයේ ගොඩ නැගිල්ලට මේක උනේ. මේක මේ මම ඇමතිකම බාරගන්න 2022 සැප්තැම්බර් මාසේ. මම 2022 සැප්තැම්බර් මාසේ තමයි මම ඇමති උනේ. මේක ගොඩනැගිල්ලෙන් ඇයින් වුණේ 2021 ඇයින් වෙලා තිබ්බේ. 2021 තමයි ඇයින් වෙලා තිබ්බේ. ඒ නිසා මගේ උපදෙස් ඕනේ නැහැ. නමුත් මේ රටේ ගොඩනැගිල්ල මැණිකා සුවර්ණාභරණ ආයතනයේ ඇයිතිය තියෙන ගොඩනැගිල්ලකට ප්‍රශ්නයක් වුණොත් මට ආරංචි වෙලා තියෙන විදිහ නම් බෝඩ් තීන්දුවක් අරන් තියෙනවා. දැන් අධ්‍යක්ෂක මණ්ඩල තීන්දුවක් අරන් තියෙනවා. ඔබතුමා නැහැ කියනවනම් මම පිළිගන්නවා. මේක විකුණන්න රේණුකායකටම දෙන්න කියලා අධ්‍යක්ෂක මණ්ඩල තීන්දුවක් අරන් තියෙනවා. ඔබතුමා මේ තීන්දුව අධ්‍යක්ෂක මණ්ඩල තීන්දුව නැහැ කියලා පෙන්නනවනම් මට පෙන්නන්න ඊළඟ මොකද නැත්තම් මම පිළිගන්නේ නැහැ විකුණන්න තීන්දුවක් ගත්තා කියලා තියෙනවා. ඉතින් ඔබතුමාලාගේ ප්‍රතිපත්තිය තිබ්බේ විකුණන්න නෙවෙයිනේ. ඔබතුමාලාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විකුණීමේ ප්‍රතිපත්තියක් නැහැනේ. ඒ නිසා ඒක මට විකුණන්න කියලා මගේ උපදෙස් දීලා නැහැ. මම කිව්වේ විකුණනවා නම් විකුණන්න ඕනේ මේ මේ විදියට කියන එක තමයි මම කිව්වේ. නැතුව මට මේකට අලාභයක් කරන්න පාඩුවක් කරන්න හිතලා නැත්තම් මම මේ උපදෙස් දෙන්න කියලා නෙවෙයි මම මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. බොහොම ස්තුතියි අමතුමා.
ගරු කතානායකතුමනි, මම අධ්‍යක්ෂක මණ්ඩලයේ ගත්ත තීරණය සභාගත කරා. එහෙම කිසිම ආකාරයකින් රේණුකා හෝ කිසිම ආයතනයකට විකුණන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් කරන්නේ නැහැ.
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, එතුමා අහන්නේ නාගොඩ ගල්ලස්ස ළමහ මාතෘ රෝහල පිළිබඳව. ආයක දැනට ගල්ලස්ස ළමහ මාතෘ රෝහලේ ළමා රෝග ඒකකයේ පමණක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සිටී. දෙක, එම රෝහලට අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් තිබේද? ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන දේවල් පවතිනවා, තවදුරටත් ලබා දිය යුතුයි. තුන, ළමා රෝග සායන මෙහෙවනට ක්‍රියාත්මක පවතින අතර මාතෘ සායන ආරම්භ කිරීමට නියමිතයි. හතරවෙනි කොටස, එම රෝහලේ ප්‍රමාණවත් රසායනගාර පහසුකම් තිබේද? ඔව්. පහ, රෝහලේ ප්‍රමාණවත් ග්‍රාන්ත සංඛ්‍යාවක් තිබේද? ඔව්. එම ගිනාට සඳහා රියදුරන් 3 දෙනෙක් සහායකයන් 2 දෙනෙක් සේවය කරනවා. 7 වෙනි කොටස දැන්ට සින්න රියදුරු සහායකයන් ප්‍රමාණවත් වෙනවා. 8 වෙනි කොටස ඉදිරි බඳවා ගැනීම සිදු කිරීමේදී අවශ්‍යතාවයන් සලකා අනුයුක්ත කිරීම සිදු කරන්නට පුළුවන්. ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නයේ සමස්යක් හැටියට මේ පළවෙනි කොටසට මම උත්තරයක් ලබා දෙන්නම්. මේ නාගොඩ ගල්ලස්ස ළමහා මාතෘ රෝහල 2023 මුල් භාගයේ ඉදිකිරීම අවසන් කළා. 2023 මැද භාගයේ තමයි විවෘත කළේ. අවුරුදු දෙකක් යනකම් සම්පූර්ණ වශයෙන් මේක තවමත් ක්‍රියාත්මක කරගන්න බැරි තත්ත්වයක තමයි තියෙන්නේ. ඒකට හේතු වෙලා තිබෙන්නේ මේ රෝහලට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය එකක් ප්‍රමාණවත් පරිදි අනුමත වෙලා නැහැ. අනුමත වුණත් ඒක පහුගිය කාලේ ලබා දීලා නැහැ. මේ වන විට ළමා රෝග සායන 4කුත් ඒ වගේම ඇඳන් 88ක් සහිත ළමා වාට්ටුත් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ප්‍රසව හා නාරි රෝග පැත්තෙන් එක ක්ලිනික් එකක් ක්‍රියාත්මක වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඊට අමතරව OPD එක, චෙස්ට් ක්ලිනික් එක, ෆිසියෝതെරපි, ඒ වගේම කමියුනිටි පීඩියාට්‍රිෂන් ක්ලිනික් එක, මිතුරු පියස ආදී සේවාවන් මේ රෝහලෙන් සැපයෙනවා. දැන් අපි තීන්දුවක් අරගත්තා මේ ගල්ලස ළමහා මාතෘ රෝහල තුල මොරටුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකක ආරම්භ කරන්නට. මේ තීන්දුව අපි ගත්තේ ජනවාරි මාසයේදී. මේ කලින් ගත යුතුව තිබුණු තීන්දුවක්. මොරටුවට වෛද්‍ය පීඨයක් ආරම්භ කරලා ඒකේ මහාචාර්ය ඒකකය දාන්නේ කොහෙද කියන එක ප්‍රශ්නයක් තිබුණා. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු අර ගත්ත රෝහල ඒක කරන්නට බැහැ. ඒ නිසා අපි ආවිල තීන්දුවක් ගත්ත ජනවාරි මාසයේදී මේක එතනට අරගෙන යනවායි කියලා. ඒ අනුව ළමා රෝග ඒකකය දැන් ස්ථාපිත කරලා තිබෙනවා. ප්‍රසව හා නාරි රෝග වාට්ටු මේ සතිය තුළ එතනට යනවා. එනිසා තව දවස් කීපයක් ගියාට පස්සේ මේ ගල්ලස්ස ළමහා මාතෘ රෝහල සම්පූර්ණ වශයෙන්ම ෆන්ක්ෂන් වෙනවා. අද සිට ඒකේ බ්ලඩ් බැංකේ ක්‍රියාත්මක වෙනවා. ලැබ් එකේ ගිහිල්ලා තිබෙන්නේ. එනිසා ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට නාගොර රෝහල තුල ළමා රෝග මේ ප්‍රසව හා නාරි වාට්ටු ඉතුරු වෙනවා. ඒ වාට්ටු වල තමයි අපි ශල්‍ය වෛද්‍ය සහ කායික රෝග මෙඩිසින් සහ සර්ජරි ප්‍රොෆිලන්ස් පටන් ගන්න. ඒ අනුව මේ මොරටු වෛද්‍ය පීඨයේ බරපතල ප්‍රශ්නයක් කරලා තිබුණු මහාචාර්ය ඒකකයේ කටයුතු මේ සතිය තුල ආරම්භ වෙනවා කියලා මට කියන්නට පුළුවන්. ඔබතුමාගේ ප්‍රශ්නේ ආ කොටස එක ශ්‍රී ලංකාවේ රෝහල් තුල තිබෙන වෛද්‍ය රසායනාගාර තාක්ෂණ පහසුකම් ප්‍රමාණවත් පරිදි තිබෙනවද කියන එක ප්‍රමාණවත් කියන එක සාපේක්ෂයි තිබෙනවා. ඒවට තව දේවල් ලබා දිය යුතුයි. දෙක, එම් පහසුකම් භාවිතා කිරීම සුසත්වයක තිබේද? ලබා දී තිබෙන දේවල් සුසත්වයක පවතිනවා. දැනට හිඟව පවතින වෛද්‍ය උපකරණ යන්ත්‍ර කවරේද කියන එක, ඒ ගැන දීර්ඝ යමුණුමක් තිබෙනවා ගරු මන්ත්‍රීතුමා. මම ඒක සභාගත කරන්න. රෝහලෙන් රෝහල තිබෙනවා මොනවද තියෙන හිඟව උපකරණ කියලා. ඒ වගේම අපි මෙවර අයවැය අපි දැන් ක්‍රියාත්මක වෙන අයවැය යෝජනාවලත් රුපියල් බිලියන 24 ආසන් ප්‍රමාණයක් මේ යන්ත්‍ර උපකරණ මිලදී ගැනීම සඳහා නලත්වුව සඳහා යොදවලා තිබෙන්නේ. කොටස පැන්නොනගි
ගරු මන්ත්‍රීතුමා,
ගරු අමාත්‍යතුමනි, බුදුරණ ස්තුතිවන්ත වෙනවා පිළිතුර ලබා දීම සම්බන්ධයෙන්. ඔබතුමත් මමත් නියෝජනය කරන දිස්ත්‍රික්කය. ගරු ඔබතුමා, නාගොඩ රෝහලත් ඒ වගේම අපේ විශේෂයෙන්ම ගල්ලස්ස රෝහලත් පරිපාලනයකට සිද්ධ වෙන්නේ. ගරු ඔබතුමා, තර මේ රෝහල අපි කේන්ද්‍ර කරගත්තම විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගත්තම බේරුවල රෝහල, දර්ගා නගරය, ඒ වගේම හොරණ, පානදුර, වැත්තෑව, පළාන මේ ඔක්කොම රෝහල් වලින් හදිසියෙම රෝගීන්ව අරන් එන්න තියෙන එකම තැන තමයි නාගොඩ රෝහල. එතකොට ඔබතුමා දැන් මට දීපු පිළිතුරත් එක්ක මම සෑහීමකට පත් වෙනවා. නමුත් ඔබතුමා මේ කාඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා ඒක ගරු ඔබතුමා හැට පිළිගන්නවා. තර මේ කාඩර් එකේ මේ වන විට ගරු ඇමතුමා සුළු සේවකයන්ගේ කාර්ය මණ්ඩලයේ සුළු සේවක 100කට වැඩිය පුරප්පාඩු තියෙනවා. ඉතින් මේක ඉතාම අමාරුවෙන් ගෙනියන්න. මට වැඩි ඔබතුමා දැන් රෝහල දිහා බලනවා, ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඉතින් මම කිව්වේ මෙන්න මේ රෝහල් වලින් ඇදී එන අනිකුත් රෝහල් වලින් ඇදී එන රෝගීන් ප්‍රමාණයත් එක්ක ඔවුන්ට එක දරාගන්න බැරිවීමත් එක්ක මේ වැඩපිළිවෙල තුල ඔබතුමා ඉතා ඉක්මනින් මෙන්න මේ කාර්ය මණ්ඩලයේ තත්ත්වය ඉතා ඉක්මනින් සමතයකට පත් කිරීමත් අනිත් එක තමයි විශේෂයෙන් මේ ආතුරු ළමා ඒකකයේ ගල්ලස්ස දෙක. ඔබතුමා හොඳයි දැන් පටන් අරගෙන තියෙන ක්‍රමවේද ටික ක්‍රියාත්මක කිරීම ඔබතුමා කිව්වා වගේ 23 ආරම්භ කළේ ඒ වෙලාවේ තබියෝග රාශියක් මැද්දේ ආරම්භ කළේ මට මතකයි ඒ වෙලාවේ අපි රජයක් හැටියට ඒ වෙලාවෙත් මේ කාර්ය මණ්ඩලයේ ගැටලු ගොඩාක් මතු වුණා මේ වන විටත් ස්ථානමාරු ලබා දීපු හෙදියන් 20කට ආසන්න සංඛ්‍යාවක් කැමැතුමා වාර්තා කරන්න. ඔබතුමා මේක හොයලා බලන්න. 20කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ට ස්ථානමාරුව ලබා දීලා තියෙනවා. ඔවුන් ඒකට වාර්තා කරන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් හොයලා බලන්න. දෙවැනි එක ඔබතුමා මේ 20-26 අවුරුද්දේ අයවැය ලේකණේ මේ රෝහල් දෙකට විශේෂ වශයෙන් මොනවද කරන්න කියන එකත් බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන් දැනගන්න.
කරුණ කතානායකතුමනි 20-23 ඉදිකිරීම අවසන් කරපු රෝහලක් ආරම්භ කරන්න නිකන් බැහැ. මේ කෙටි කාලයේ ඇතුළතදී මේ අතට ගත්තොත් පසුගිය මාසය වගේ ඇතුළතදී ගල්ලස්ස මාතෘහා ළමා රෝහල සඳහා පමණක් කටයුතු කරන්න අපි වෛද්‍ය නිලධාරීන් 25ක් ලබා දීලා තියෙනවා. ඒ වගේම හෙද නිලධාරීන් 50ක් ලබා දීලා තියෙනවා. සහාය කාර්ය මණ්ඩලය දැනට අපි 50ක් යොමු කරලා තිබෙනවා. මේ සතියේ තව 30ක් දෙනවා. එතකොට ඒවෙන් තමයි මේ කටයුතු ආරම්භ වෙන්නේ. 50ක් දීලා තියෙන්නේ තවත් 30ක් දෙනවා. හරි? එතකොට මේ රෝහලේ කටයුතු ආරම්භ කරගෙන යන්න පුළුවන්. දැන් මෙතන තියෙන එක ප්‍රශ්නයක් තමයි මම ඔබතුමාට කලින් කිව්වා කළමනාකර සේවා දෙපාර්තමේන්තුව ඉල්ලපු සමස්ත කාඩර් එක අනුමත කළා තිබුණේ නැහැ. නමුත් දැන් වෙනකොට මේ අනුමත කරපු කාඩර් එකට අවශ්‍ය කරන ප්‍රමාණය ලබා දීලා තිබෙනවා. ඒ වගේම සමහර වෛද්‍යවරු සහ හෙද නිලධාරිනියන් తాවකාලික පදනමේ අපි මෙතන නියුක්ත කරනවා. මොකද මේකේ මහාචාර්ය ඒකකයේ පටන් ගැනීම අත්‍යවශ්‍යතාවයක් පවතින නිසාම යනුව නිර්වින්දන වෛද්‍යවරු 4 දෙනෙක් මේ පෝස්ට් ඉන්ටර්න් ලිස්ට් එකෙන් ලැබෙනවා. තවත් ඊළඟ හෙද නිලධාරියන්ගේ තව කණ්ඩායමක් අපි බඳව ගන්නකොට තව මාස කීපයක් ඇතුළතදී ඒකෙනුත් අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙනවා. විශේෂයෙන් බ්ලඩ් බැංක් එකට ඇතුළුව. දැන් අපි බ්ලඩ් බැංක් එකේ ට්‍රේනින් වලටත් කීප දෙනෙක් යොමු කරලා තිබෙන්නේ. එහෙම තමයි ගරු මන්ත්‍රීතුමා මේක ආරම්භ කරන්නේ. මොකද දැන් මේ ගොඩනැගිලි ඉදි කරනකොට ගොඩනැගිලි ඉදි කිරීමට සමාන්තරව මේවැය කාර්යයක අනුමත කරගෙන ඒකට අවශ්‍ය කාර්ය මණ්ඩලයත් සොයාගත යුතුව තිබුණා. ඒක පැත්තක දාලා ගොඩනැගිලි විතරක් හැදුවාට පස්සේ වෙන ප්‍රශ්නේ තමයි අවුරුද්දයක් විතර ගොඩනැගිලි වහලා තියන්න සිද්ධ වුණා. කෙසේ නමුත් දැන් අපි මේක ආරම්භ කළා තිබෙනවා. මේ කටු දිරි සිද්ධ වෙනවා.
ගරු ඇමතුමා මගේ දෙවැනි ප්‍රශ්නය විශේෂයෙන්ම මොරටුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයේ මේක පෞද්ගලිකව මමත් ලොකු උත්සාහයක් දරපු ඒ වගේම ඔබතුමත් ගිහිල්ලා ඒ ඉඩම් අපි බලපුවා බැලුවා මේක කොහොමද කරන්න කියලා නොයෙකුත් ස්ථානවලදී. නමුත් දැන් මේක ක්‍රියාත්මක වෙන්න තීන වෙලාවේ ගරු ඇමතුමා වෛද්‍යවරු කීප දෙනෙක්ගේ මේකට බාධා කිරීමක් පේනවා. මම මේ කියන්නේ අභ්‍යන්තරව ලැබෙන තොරතුරු අනුව ඔබතුමාටත් ලැබිලා ඇති. මොකද මේ වෛද්‍යවරු කීප දෙනා මේ සමස්ත අනාගත අපේ රටේ වෛද්‍යවරුන් බිහි කරන තැනකට අවශ්‍ය කරන වටපිටාව හදන්න යන එකට මේ බාධාව මං හිතන්නේ ඔබතුමා බාධාවක් හැටියට ගන්න නැතුව මේ ගත්ත ක්‍රියාමාර්ගය ඉදිරියට කරගෙන යන්න කියලා මං ඉල්ලීමක් කරනවා. මොකද හේතුව සත්භාවයෙන් මේක කියන්නේ. ඒ බාධාවට ඔබතුමා නැවෙන්න එපා. එහෙම නැවුනොත් වෙන්නේ මේක ආපහු ප්‍රශ්නයක් මතුවෙනවා. කල් මරණ එක තමයි කරන්නේ මොනොත්.
ගරු අමාත්‍යතුමා,
කතානායකතුමනි, අපිට ওই මෑත කාලේ මේ වෛද්‍ය පීඨ වල මහාචාර්ය ඒක ආරම්භ කළ උනතරම් අත්දැකීම් තිබෙනවානේ. රජරට ඌවට වඩා වයම් වගේ දේවල් සබරගමුව. ඉතින් සාමාන්‍ය සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වෙලාවේ පවතින අදහස තමයි මෑත කාලේ මහාචාර්ය ඒකකයක් ආරම්භ කිරීම සඳහා ඇමතිවරයත් ලේකම්වරයත් මැදිහත් වෙලා වැඩිම සාකච්ඡා ප්‍රමාණයක් තිබ මැදිහත් වුණ අවස්ථාව තමයි මේක. ඇත්ත ඔබතුමා කියන එක. නමුත් මම ඒව කවුද කින්දමන්ද කියන එක මේ වෙලාවේ සඳහන් කරන්න සූදානම් නැහැ. එහෙම ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙනවා. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පැන්නේ ගැටු ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මම කියන්නේ කරුණාකරලා සියලු දෙනාට මේ රටට වෛද්‍යවරු ප්‍රමාණයක් බිහි කරන්නට ලැබිලා තිබෙන 12 වෙනි වෛද්‍ය පීඨයේ හැටියට ඒ ලැබිච්ච අවස්ථාව ඉතාම ආදරෙන් වැළඳ ගන්න. මොකද පළවෙනි වෙලාවේදීම අංග සම්පූර්ණව සියලු පහසුකම් ලබා දීලා මේවා පටන් ගන්න බෑ. ඒක මේ වෛද්‍යවරු කවුරුත් දන්නවා.
ඒක අපි අවබෝධ කරගෙන මේ කටයුතු කරගෙන යන අවශ්‍ය කරන පාසුකම් ලබා දෙනවා. ඉතින් අපේ ප්‍රවාහන ඇමතුමා මැදිහත් වෙලා අපිට කළුතර ඩිපෝ එකේ ඉඩම ලබා දෙනවා. එතන අපි වෛද්‍ය පීර ගොඩනැගිල්ල ඉදි කරනවා. ඒ වගේම අපි මේ ගල්ලස්ස මාතෘහා ලදරු රෝහලට අනුබද්ධවම තවත් ගොඩනැගිල්ලක් ඉදි කරනවා මේ කටයුතු පහසු වෙන්න. මේ ආදී හැටියට එතන අංග සම්පූර්ණ වෛද්‍ය පීඨය සහ අපේ ශික්ෂණ රෝහල ඉදි වෙන බව කියන්න කැමති. බවසති.
ගරු ඔබතුමාගේ මොකද පොයින්ට් එක?
නලින් ජයදිස්මතුමා පොඩි පැහැදිලි කර ගැනීම.
ගරු මන්ත්‍රීතුමා ඊළඟ
ඔබතුමා.
ගරු අජිත් ගියාන් මහතා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු අමාත්‍යතුමෙන් අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි පිළිතුරු සැපීම සඳහා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
පරිසර අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි පිළිතුරු ලබා දීම සඳහා කල් ඉල්ලනවා සති දෙක කාලයක්.
ගරු නිශාන්ත පෙරරා මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්නයානු ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි පිළිතුර සම්පූර්ණයෙන් මම සභාගත කරනවා.
ගරු අතුරු ප්‍රශ්න තියෙනවද ගරු මන්ත්‍රීතුමා?
නැහැ ගරු කතානායකතුමනි. නැහැ
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි මා ප්‍රශ්නය යොමු කරනවා.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න තමයි මම කල්ලිලා සිටිනවා.
දෙවෙනි වටය කාලය කොච්චරද ගරු මන්ත්‍රී අමාත්‍යතුමා? ගරු අමාත්‍යතුමා කොච්චර කාලයක්ද ලබා දෙන්නේ? දෙවෙනි වටය ප්‍රශ්න අංක දෙක ගරු අජිත් පී පෙරරා මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්නේ අසනවා ගරු කතානායකතුමනි. මම හිතනවා මේ විස්තරාත්මක පිළිතුරක් දෙයි කියලා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
සභාගත කරන කතානායකතුමනි.
ගරු ප්‍රශ්න අංක දෙක ගරු නීතිඥ දයාශ්‍රී ජයසේකර මහතා මුදල් ක්‍රම සම්පාදන ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි දයාශ්‍රී ජයසේකර මහතා වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතුමාගෙන් අහනවා.
ගරු අමාත්‍යතුමා ගරු අනිල් ජයන්ත ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි මම ඒ පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්න අංක 4 ගරු රවි කරුණානායක මහතා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි රවි කරුණානායක මන්ත්‍රීතුමා වෙනුවෙන් බලශක්ති අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි මම ඒ පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්න අංක 5 ගරු SM මරික්කාර මහතා නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි SM මරික්කාර මන්ත්‍රීතුමා වෙනුවෙන් නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස ඇමතිතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි පිළිතුරු සභාගත කරනවා.